නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචකෝ ඉමේ භාරද්වාජ ධම්මා දිත්තේව ධම්මේ ද්විතා විපාකා කත මේ පංච සද්ධා රුචි අනුස්සවෝ ආකාර පරිවිතක්කෝ දිට්ටි නිජ්ජානක්කන්ති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි 18 වන දුරස්ත භාවනා වැඩසටහනට මාතෘකාවක් වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ 95 වන සූත්‍රය. ඒ තමයි චංකී සූත්‍රය. ඉතින් අපි මේ සූත්‍රය සම්බන්ධයෙන් ඊයේ යම් එළඹීමක් කරගත්තා, නැත්නම් පිවිසුමක් කරගත්තා. ඒ තමයි එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ ඕපසාද කියන ඒ බ්‍රාහ්මණ නගරයකට වඩින අවස්ථාව. එක්තරා අවස්ථාවකදී ඕපසාද කියලා බ්‍රාහ්මණ නගරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එම නගරයට වැඩම කරනවා. එම නගරය ඇත්තටම චංකී කියන බ්‍රාහ්මණ පඬිවරයාට කොසල් රජතුමා විසින් පවරන ලද්දා. ඒ කාලේ බ්‍රාහ්මණ පඬිවරු කීප දෙනෙක්ම ගැන ඇත්තටම මේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඒ අතර මේ චංකී කියන බ්‍රාහ්මණ පඬිවරයාත් බොහෝ ගෝල බාල පිරිසක් සහිත බොහොම ගෞරවයක් දිනාගත්ත, ඒ වගේම බොහෝ පිරිසක් ගෞරව කරන ලද රජවරුන්ගේ විවිධාකාර පුද සත්කාරවලට ලක්වෙච්ච බ්‍රාහ්මණේ. විශේෂයෙන්ම කොසල් මහරජතුමා මෙතුමාට විශේෂයෙන් පැහැදිලා තමයි මේ බ්‍රහ්ම දෙයිය වශයෙන් මේ නගරවරය මේ චංකී කියන බ්‍රාහ්මණ පඬිවරයාට පවරන්. එතකොට මේ නගරයේ තියෙන සියලු සැප සම්පත්, භවභෝග සම්පත් සියල්ලම මේ චංකී කියන බ්‍රාහ්මණ පඬිවරයා අනුදැනුම යටතේ තමයි පරිහරණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හැරුණාම මේ නගරයට උතුරින් තියෙනවා දේවවන කියලා සල්ලුයනක්. එතෙන්ට තමයි මේ නගර වාසීන් ගිහිල්ලා දෙවියන් යැදීම ආදී කටයුතු එහෙම සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ ඇතුළු සංඝ පිරිස මේ දේව වනයේට ඇතුළු වෙලා එතන වාසය කරනවා. ඉතින් මේ ආරංචිය පැතිරෙනවා මේ ඕපසාද නගරය පුරා. ඉතින් මේ නගරවාසීන් බුදුරජාණන් වහන්සේ දකින්න යනවා. ඉතින් ඒ අවස්ථාවේදී මේ චංකී කියන බ්‍රාහ්මණයාත් ඒක දැකලා එතුමාත් පැමිණෙන බව සඳහන් කරනවා. ඉතින් තවත් අනිකුත් බ්‍රාහ්මණීන් එතුමාට විරුද්ධ වෙන්න හදනවා. නමුත් එතුමා සමත් වෙනවා. ඒ අයට කරුණු පහදලා දීලා මේ තමන්ට තමන්ගේ නිවසට නැත්නම් තමන්ගේ නගරයට යම්කිසි ආගන්තුකෙක් පැමිණිහම ඒ ආගන්තුකයා ගාවට අපි යන්න ඕනේ කියලා එහෙම හේතු ගන්වලා මේ චංකී බ්‍රාහ්මණ පඬිවරයා තමන්ගේ අනිකුත් ඒ බ්‍රාහ්මණ පිරිසත් කැටුව භාගතුන් වහන්සේ දක්නට යනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේත් ඒ බ්‍රාහ්මණ පඬිවරයාත් අනිකුත් වැඩිහිටි බ්‍රාහ්මණිනුත් අතර බොහොම දිග කතා සංවාපයක් සිද්ධ වෙනවා. ඉතින් මේ දිග කතා සංවාපය අතරතුරදී එතන ඉන්න බොහොම තරුණ වයස අවුරුදු 16ක් වන කාපටික කියන බ්‍රාහ්මණ මානවකයා විටින් විට මේ කතා සංවාපයට බාධා පමුණුවනවා. බාධා කියන්නේ ඇත්ත වශයෙන්ම යාටත් මේකට සම්බන්ධ වෙන්න ඕන බවක් හඟවනවා. කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ඒ කාපටික බ්‍රාහ්මණ තරුණයාව මදක් නවතනවා. මේ වැඩිහිටි අය කතා කරන අවස්ථාවේ මැද්දට පනින්න එපා කියලා පොඩ්ඩක් ඒ බ්‍රාහ්මණ තරුණයාව මැඩ පවත්වනවා. ඒ අවස්ථාවේදී බොහොම හොඳ ගුණයක් එකතකින් මේ චංකී බ්‍රාහ්මණ ගුරුවරයාගෙන් හෙළි වෙනවා. එතුමා මේ කාපටික කියන බ්‍රාහ්මණ මානවකයාගේ තියෙන කුසලතාවය, එතුමාගේ තියෙන දක්ෂතාවය, තමන්ගේ ගෝල පිරිසේ ඉන්න බොහොම දක්ෂ ගෝලයෙක් වග භාගතුන් වහන්සේට සැලකනවා. ඒ නිසාම මේ වැඩිහිටියන් අතර කෙරෙන මේ සාකච්ඡාවට මේ කාපටිකන් කියන බ්‍රාහ්මණ මානවකයාත් පැමිණීම සුදුසුයි. යාත් කරුණු දක්වන්න සුදුසුයි. ඒ සඳහා යාට මෝරපු නුවණක් තියෙනවා. ඒ වගේමයි ත්‍රිවේදය හොඳට දැනගෙන තියෙනවා. බොහොම පිරිසුදු බ්‍රාහ්මණ පවුලකින් පැවතෙනවා. මේ ආදී වශයෙන් මේ කාපටික කියන බ්‍රාහ්මණ මානවකයාගේ ගුණ, කුසලතාවය, දක්ෂතාවය මේ චංකී බ්‍රාහ්මණ පඬිවරයා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරලා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාව ආවහම මේ කාපටික බ්‍රාහ්මණ තරුණයා දිහා බලනවා. එතකොට කාපටික බ්‍රාහ්මණ මානවකයා තේරුම් ගන්නවා දැන් මට අවස්ථාව ලැබිලා. ඊට පස්සේ දැන් මේ සාකච්ඡාවට කාපටික බ්‍රාහ්මණ තරුණයා සම්බන්ධ වෙනවා. ඉතින් ඒක අතකින් මේ සූත්‍රේ පුරාවටම තියෙන්නේ මේ කාපටික බ්‍රාහ්මණ තරුණයාත් එමත් නැත්නම් මේ ගෝල පිරිසේ ඉන්න බොහොම දක්ෂම තරුණයාත් ගෝලයාත් භාගතුන් වහන්සේ අතර සිද්ධ වෙන සාකච්ඡාව තමයි මේ සූත්‍රේ පුරාවට දකින්න ලැබෙන්නේ. ඉතින් එතකොට මුලින්ම මේ කාපටික බ්‍රාහ්මණ තරුණයා ප්‍රකාශයක් කරනවා තමන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ තමන්ගේ ගුරුවරුන් කියන දේ අහගෙන අදහනවා මේ ත්‍රිවේදය මේ ඉගැන්වීම් බ්‍රාහ්මණික ඉගැන්වීම්. ඒ නිසා ඒ සියල්ල සත්‍යයි අනිත් සියල්ල බොරු කියලා අපි අතර පිළිගැනීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මොන වගේ මතයක්ද දරන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක ටිකක් විස්තර සහිතව මේ කාපටික බ්‍රාහ්මණයාගෙන් අහනවා. දැන් ඔබ ඔය කියන පිළිගැනීම් එහෙමත් නැත්නම් මේ හදාරණ විවිධාකාර ලියවිලි මේ වේද ශාස්ත්‍රය මේ බ්‍රාහ්මණික ඉගැන්වීම් මේ සියල්ල ඔබට උගන්වද්දී මේ සියල්ල ඔබට දැනෙනවද ඔබට හඳුන ගන්න පුළුවන්ද තම තමන් වශයෙන් දැක ගන්න පුළුවන්ද තමන්ට ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන්ද තමන්ගේ ගුරුවරු මේවා ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවද ප්‍රත්‍යක්ෂ කරගෙනද මේවා උගන්වන්නේ කියලා ප්‍රශ්නයක් නගනවා. එතකොට කාපටික බ්‍රාහ්මණ තරුණයා කියනවා නෑ එහෙම තම තමා වශයෙන් දැනගෙන තම තමා වශයෙන් දැකගෙන මේවා උගන්වන්නේ නෙමෙයි කියලා පිළිගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට මේ ගුරුවරුන්ට කලින් පරම්පරා හතක් විතර යනකම්ම මේ හිටපු අනෙකුත් ගුරුවරු මේ ආදි කර්තෘවරු ඒ කලින් ගුරුවරු මේ කියන දේවල් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවද තම තමා වශයෙන් දැනගෙන දැකගෙන තියෙනවද දැනගෙන දැකගෙන ප්‍රකාශ කරලා තියෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් එතෙන්දිත් කාපටික බ්‍රාහ්මණ තරුණයාට කියන්න සිද්ධ වෙනවා නෑ ඒ අයත් දැනගෙන නැහැ දැකගෙන නැහැ කියලා. ඊට පස්සේ මෙම ශාස්ත්‍ර මේ ඉගැන්වීම් පටන් ගත්ත මූලාරම්භකයෝ ඒ ඍෂීන් වහන්සේලා ඒ අයගේත් නම් කීපයක් මේ සූත්‍රයේ අන්තර්ගත වෙනවා. ඉතින් ඒ අය මේවා ඇත්ත වශයෙන්ම තමා වශයෙන් දැනගෙන දැකගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඊට පස්සේ දේශනා කරපුවද්ද කියලා ඔන්න ප්‍රශ්නයක් අහනවා. ඒකටත් මේ කාපටික බ්‍රාහ්මණ තරුණයා උත්තර දෙනවා නෑ ඒගොල්ලොත් එහෙම දැනගෙන නෑ. ඒගොල්ලොත් තමා වශයෙන් දැකගෙන නෑ. කියලා උත්තරයක් දෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් ඉතින් මෙතන තියෙන්නේ හරියට අන්ධ පරම්පරාවක්. ඒ කියන්නේ එක අන්ධයෙක් යමක් දිහා අතපත ගාලා තේරුම් අරගෙන තවත් අන්ධයෙකුට කියනවා. එයත් තමන්ගේ පමණින් අතපත ගාලා තේරුම් අරගෙන තවත් අන්ධයෙකුට කියනවා. ඉතින් අන්තිමට බැලුවාම කවුරුවත් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් පූර්ණ වශයෙන් අවබෝධ කරගෙන නැහැ. කොටස කොටස තනින් තන තමන්ගේ තියෙන පටු දෘෂ්ටියට නැත්නම් පටු දැක්මට හසු වෙච්ච යම්කිසි දැනුමක් තමයි මේ පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා ටික කිව්වට පස්සේ දැන් මේ කාපටික බ්‍රාහ්මණ තරුණයා දැන් ටිකක් පරාජයටපත් වෙලා එහෙමත් නැත්නම් ටිකක් දුර්මුඛ වෙලා එයා කියනවා නෑ නෑ මේ අපි ඉගෙන ගන්න දේවල් මේ අපේ ශාස්ත්‍රය ශ්‍රද්ධාවෙන් විතරක් නෙමෙයි අපි අදහන්නේ මේක පරම්පරාවෙන් එන නිසාත් අපි අදහනවා කියලා ඔන්න තවත් කරුණක් ඉදිරිපත් කරනවා. තමන් මේවා ගරු කරන්නේ ඇයි ඒවම සත්‍යයි අනිත් සියල්ල බොරු කියලා පිළිගන්න හේතුව වශයෙන් දැන් ඉදිරිපත් කරනවා මේවායි පරම්පරාගත වෙන දේවල් කියලා. එහෙමත් ඉතින් මෙයා තර්කයක් ඉදිරිපත් කරනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔබ මුලින් එක කාරණාවක් කිව්වා ඊට පස්සේ දැන් තවත් කාරණාවක් කියනවා. කෙසේ නමුත් මේ වගේ ඉගැන්වීම් ක්‍රම පහක් තියෙනවා කියලා ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ සවිස්තරව මේ කරුණ සම්බන්ධයෙන් දැන් දේශනාවක් කරන්න පටන් ගන්නවා. එතනදී බුදුරජාණන් වහන්සේ කියනවා පංචකෝ ඉමේ භාරද්වාජ ධම්මා දිත්තේව ධම්මේ ද්විධා විපාක. මේ භාරද්වාජ කියලා මතන්නේ මෙතෙන්දී කාපටික බ්‍රාහ්මණ තරුණයාට. එයාට කියනවා මේ කාරණා පහක් තියෙනවා. ඒවා මෙලෝ වශයෙන් හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒවට විපාක දෙකක් තියෙනවා. ඒ කාරණා පහ මොනවද? ශ්‍රද්ධාව, ruci, කැමැත්ත, අනුස්සව, මේ කාලාන්තරයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට එන ඇදහීම්, ඊළඟට ආකාර පරිවිතක්ක, විවිධ ක්‍රමවලට තර්කානුකූලව සිතා ගැනීම, ඊළඟට දිත්‍ති නිජ්ජහන කන්ති කියලා තමන්ම හිතලා බලලා එහෙට මෙහෙට පෙරලා සිතා ගැනීම. එතකොට මෙන්න මේ කාරණා පහක් තියෙනවා. සද්ධා, රුචි, අනුස්සවා, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිජ්ජහනක් කන්ති. එතකොට මේ කාරණා පහ බුදුරජාන් වහන්සේ කියනවා හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් ශ්‍රද්ධාව ගත්තොත් ඇතම් කෙනෙක් බොහෝම ශ්‍රද්ධාවෙන් අදහන දේ තුළ සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ ශ්‍රද්ධාවෙන් අදහන දේ බොහෝම හිස් දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේමයි ගැඹුරු දෙයක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මේ ශ්‍රද්ධාවෙන් අදහන දේ තුළ සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ වගේමයි රුචියෙන් තමන්ගේ කැමැත්ත අනුව කෙනෙක් යමක් අදහද්දි තමන් යමක් පිළිගන්නකොට ඒ රුචිය තමන්ගේ කැමැත්ත. ඒ නිසා ඇතම් කෙනෙක් යම් යම් දේවල් පිළිගන්නවා. ඒ රුචිය තමන්ගේ කැමැත්ත අනුව පිළිගත්ත දේ බාරගත් දේ තුළ සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ බාරගත් දේ බොහොම හිස් දෙයක් බොල් දෙයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සාරවත් දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේමයි ඇතම් වෙලාවට කලින් මේ කාලයක් තිස්සේ අසාගෙන එනවා, නැවත නැවත අහලා තියෙනවා, නැවත නැවත ඇසූ නමුත් පරම්පරාවක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ නැවත නැවත අසමින් පැමිණින් නමුත් ඒ ඉගෙන ගන්න දේ තුළ සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ වගේමයි එහෙට මෙහෙට කල්පනා කරලා විතර්ක කරලා තර්ක කරලා ගන්නා වූ යම්කිසි පිළිගැනීමක් තුළ සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ වගේමයි හිතින් බලලා විවිධාකාර අන්දමින් හිතින් හිතලා පෙරලලා ගන්න ඒ දේවල් තුලත් සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. දැන් එකතකින් බැලුවහම බොහොම ප්‍රබල කාරණා පහක් මේ ඉදිරිපත් කරන්නේ. මොකද මේ කාරණා පහ අඩු වැඩි වශයෙන් අපිටත් බලපානවා. මොකද අපිත් මුලදී ශ්‍රද්ධාවෙන් යමක් අදහන සුළු ගතියක් තියෙනවා. ඒ නිසා අපිටත් මේ කාරණා පහ සම්බන්ධයෙන් මදක් ගැඹුරින් විමසලා බලන එක වටිනවා. එතකොට අපි මේ පහ කොහොමද අපිට අනුගත වෙලා තියෙන්නේ? අපිත් මේ පහ ඔහේ භාවිතා කරනවද? එහෙම නැත්නම් අපි ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා මේ කාරණා පහ මතම රැඳෙන්නේ නැතුව අපි ඊට වඩා ගැඹුරකට ගිහිල්ලාද මේ ධහම අනුගමනය කරන්නේ කියලා මදක් විමසලා බලන්න වටිනවා. දැන් ශ්‍රද්ධාව ගත්තොත් දැන් අපිටත් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ශ්‍රද්ධාවක් තියෙනවා. ධර්මයේ සම්බන්ධයෙන් ශ්‍රද්ධාවක් තියෙනවා. ආර්ය මහා සංඝරත්නය සම්බන්ධයෙන් ශ්‍රද්ධාවක් තියෙනවා. ඉතින් එතකොට මුලදී මේක ඒ තරම්ම ගැඹුරින් තියෙන, එහෙමත් නැත්නම් ඇත්ත වශයෙන් තමා වශයෙන් දැකලා ඇති කරගත්ත ශ්‍රද්ධාවක් නෙමෙයි. අපේ දෙමව්පියෝ, අපේ ගුරුවරු බොහෝම ශ්‍රද්ධාවන්තයි. ඒ නිසා ඔන්න අපිත් අදහනවා කියලා අපිත් ඔන්න පන්සල් යනවා. අපිත් බුදුන් වඳිනවා. අපිත් හඳුන් කූරු පත්තු කරනවා. අපිත් මල් පහන් පත්තු කරනවා. ඉතින් මේ විදිහට අපි ගාවත් යම්සි ශ්‍රද්ධාවක් අතීතයේත් තියෙනවා, වර්තමානයේත් තියෙනවා, අනාගතයටත් තියේවි. ඉතින් මේ විදිහට අපි ශ්‍රද්ධාවෙන් අදහන ගතියක් බෞද්ධයන් වශයෙන් අපි ගාවත් තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ මේ ශ්‍රද්ධාව හැබැයි දිගට ඒ මට්ටමින් පැවැත්වීමක් අනුදැනව දාරන්නේ නැහැ. මේක ක්‍රමානුකූලව තමා තුළින් මේ ධර්මය දැකලා ඒබඳු ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරගෙන ටික ටික මේ ශ්‍රද්ධාව, මේ අර මුලින් තිබිච්ච අමූලික ශ්‍රද්ධාව, පදනමක් නැති ශ්‍රද්ධාව ටික ටික පදනමක් සහිත, හේතුකාරණා සහිත තමන්ට ප්‍රත්‍යක්ෂ කළ හැකි ශ්‍රද්ධාවක් බවට, ඕකප්පන ශ්‍රද්ධාවක් බවට පත්කරගත යුතුයි කියන කාරණාව මතු කරලා පෙන්නනවා. ඒ නිසා අපි බෞද්ධයන් වශයෙන් පිළිගන්න ශ්‍රද්ධාව අර අන්ධ භක්තියට පමණක් හේතු වෙලා නැහැ. අන්ධ භක්තියට පමණක් සීමා වෙලා නැහැ. මුලදී එබඳු අන්ධ භක්තියක් තිබුණත් පසුව ටික ටික තම තමා වශයෙන් මේ ධර්මය තේරුම් අරගෙන, තම තමා වශයෙන් මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන, දැනගෙන, දැකගෙන ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේව ධර්මය, සංඝරත්නය හොඳින් දැනගන්න, හොඳින් දැකගන්න, නිවැරදි ශ්‍රද්ධාවක් ඇති කරගන්න, අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්න උත්සාහවන්ත විය යුත්තේ. ඉතින් මේකෙත් තව හොඳ පැත්තකට අපිට අවධානය යොමු කරන්න පුළුවන්. එක්තරා සූත්‍රයක් එනවා කන්ද මේ ඔක්කන්තික සංයුත්තේ, සංයුත්තනිකායේ ඔක්කන්තික සංයුත්තයේ චක්කු වග්ගයේ චූත්‍රාත්‍රම ගණනාවක් මෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කාරණා කීපයක් සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරනවා. ඒ තමයි එක්තරා අවස්ථාවකදී දැන් බුදුරජාණන් වහන්සේ කියනවා චක්කුම් භික්කවේ අනිච්චං විපරිණාමි අඤ්ඤතා භාවි, සෝතං අනිච්චං විපරිණාමි අඤ්ඤතා භාවි. ඔය ආදී වශයෙන් දේශනා කරනවා. ඒ කියන්නේ මේ ඇහැ අනිත්‍යයි, ඒක අන්‍ය ආකාරයකට පත් වෙනවා. තන අනිත්‍යයි අන්‍ය ආකාරයකට පත් වෙනවා. දිව අනිත්‍යයි අන්‍ය ආකාරයකට පත් වෙනවා. මේ ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. අනිකුත් සූත්‍රවල ඒ ඇහැට ලක් වෙන රූප සම්බන්ධයෙන්, ශබ්ද සම්බන්ධයෙන් ඒව ගැනත් විස්තර වෙනවා. ස්කන්ධ සම්බන්ධයෙන් විස්තර වෙනවා. ස්පර්ශය සම්බන්ධයෙන් විස්තර වෙනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් අපි මේ කතා කරන සාමාන්‍යයෙන් ආයතන සම්බන්ධයෙන්, ධාතු සම්බන්ධයෙන්, ස්කන්ධ සම්බන්ධයෙන් මේවා අනිත්‍යයි, ඒවා වෙනස් ආකාරයකට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. ඉතින් මේ ප්‍රකාශය මෙහෙම ඇතම් කෙනෙකුට අහන්න ලැබෙනවා. දහම් පොතක් කියවනකොට බණකට මේක අහන්න ලැබෙනවා. අහන්න ලැබෙලා ඇතම් කෙනෙක් ඉමේ ධම්මේ ඒවං සද්ධාති අදිමුච්ඡති. ඉතින් මේ බණ අහන්න හම්බුනහම ඇතම් කෙනෙක් ඒ ගැන සද්ධාවක් පහළ කරගන්නවා. ඔව් ඇත්ත තමයි, මේක බුදුහාඳුරු කියලා තියෙනවා. පොතේ පතේ සඳහන් වෙනවා. ධර්ම දේශනාවකත් මට අහන්න ලැබුණා කියලා අන්න යම් ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. ඒකම හොඳට නැවත නැවත යා සද්ධාවෙන් අදහන්න අදහන්න ඒක තුල යාගේ හිත මුල් බැස ගන්න, පළපදියම් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකේ ගැඹුරට ගිහාම බුදුරජාන් වහන්සේ කියනවා අයං උච්චති සද්ධානුසාරී. ඔන්න දැන් සද්ධානුසාරී කියලා කෙනෙක් බුදුරජාන් වහන්සේ හඳුන්ලා දෙනවා මේ උන්වහන්සේගේ ධම අහලා තාම හැබැයි ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ, හැබැයි ශ්‍රද්ධාවෙන් අදහනවා. එයා සද්ධානුසාරී කෙනෙක් වශයෙන්, සද්ධානුසාරී පුජ්‍යලයක් වශයෙන් හඳුන්ලා දෙනවා. ඒතරට එතකොට දැන් මේ සද්ධානුසාරී මට්ටමත් සුළුපටු නැහැ. මොකද එතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා එයා ආර්ය මාර්ගයට ක්‍රමානුකූලව බැස ගන්නවා. ඒ වගේමයි සත්පුරුෂ භූමියට බැස ගන්නවා. පෘථග්ජන භූමිය ඉක්මවන්න එයා උත්සාහන්ත වෙනවා. ඒ වගේම මේ තිරිසන්, නිරය ආදී ඒ අපායගත වෙන්න එයා දැන් අබහුවේ වෙනවා. අපාගත වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම එයා සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරන්න උත්සාහවන්ත වෙනවා. ඒක සාක්ෂාත් කරනවා. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ශ්‍රද්ධාව මහා ගැඹුරකට අපි එක්කගෙන යනවා. එහෙමනම් සද්ධානුසාරී මට්ටමක් දක්වා මේ ශ්‍රද්ධාවෙන් යන්න පුළුවන් ගතියක් මේ භාගතුන් වහන්සේ පෙන්වන පාරේ තියෙනවා. දැන් එතෙන්ද හැබැයි ඒ මුලින් තියෙන ශ්‍රද්ධාව ක්‍රමානුකූලව වැඩෙන ශ්‍රද්ධාවක්. එක තැන නතර වෙච්ච ශ්‍රද්ධාවක් නෙමෙයි, ක්‍රමානුකූලව මේ ශ්‍රද්ධාව එයා ටික ටික වඩමින් ඒ මාර්ගය අනුගමනය කරමින්, මේ තමන් පිළිගත්ත මාර්ගය අනුගමනය කරමින් ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගන්න උත්සාහන්ත වෙනවා. අන්නේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගත් අවස්ථාව තමයි සෝතාපන්න අවස්ථාවක් වශයෙන් පෙන්වන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා යෝ භික්කවේ ීමේ ධම්මේ ඒවං ජානාති ඒවං පස්සති අයං උච්චති සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. මේ දෙන්නගේ වෙනසත් එතකොට බොහොම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. අර සද්ධානුසාරී මට්ටමේදී එතන තියෙන්නේ ශ්‍රද්ධාවෙන් අදහන ගතිය, හැබැයි බොහොම ප්‍රබල ශ්‍රද්ධාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ශ්‍රද්ධාවෙන් අදහන දේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා එයා උත්සාහවන්ත වෙනවා. එයා ප්‍රතිපදාවක් අනුගමනය කරනවා, මාර්ගයක් වඩනවා, ප්‍රායෝගික දහමේ හැසිරෙනවා. ඉතින් ඒ නිසා යම් දවසක එයාට පුළුවන් වෙනවා තම තමා වශයෙන්ම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒවං ජානාති ඒවං පස්සති, තමාම ඒක දැනගන්න, තමාම ඒක දැකගන්න, මේ භාගතුන් වහන්සේගේ මේ කියපු ධර්මය තමාම දැනගන්න, තමාම දැකගන්න අන්න එයාට යම් දවසක පුළුවන් වෙනවා. අන්න එතකොට එයා නියම සෝතාපන්න මට්ටමකටපත් වෙනවා. ඒ ආරෂ්ඨාංග මාර්ගයට පිවිසුණු පුජ්‍යලයෙක් බවටපත් වෙනවා. ඒ නිසා එයා දැන් නැවත අපාගත වෙන්නේ නැහැ. එයා අනිවාර්යෙන්ම නිවන් සාක්ෂාත් කරනවා. අරහත්ත්වයට නොබෝ දිනකින්, නොබෝ කලකින්පත් වෙනවා කියලා ඔන්න බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතන මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ශ්‍රද්ධාව බොහොම ගැඹුරු ශ්‍රද්ධාවක්. ඒක මුලින් ඇදහිල්ලකින් පටන් ගත්තට ක්‍රමානුකූලව ඒ අදහන දේ තම තමා වශයෙන් දැනගන්න උත්සාහවත් වීම හරහා, තම තමා වශයෙන් මෙලොවදීම ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහවත් වීම හරහා, නිවරදී තම තමා වශයෙන් දන්න, තම තමා වශයෙන් දකින මට්ටමක් දක්වා යෑමේ මාර්ගය සකස් කරලා දෙනවා. ඒ නිසා අපිට මේ දහම තුල පෙන්වන ශ්‍රද්ධාව ඒ නිසා බැහැර කරන්න බෑ. ඒ අමූලිකා ශ්‍රද්ධාවේ නතර කළා නැහැ අපිව. අපිව ක්‍රමානුකූලව ඒ අමූලිකා ශ්‍රද්ධාවෙන් අයින් කළා. හොඳට ආකාරවතී ශ්‍රද්ධාවක් වශයෙන් පෙන්වන, හොඳට මේ කරුණුකාරණා සහිතව අදහන ගතියකට, කරුණුකාරණා සහිතව පිළිගන්න ගතියකට අපිව අරගෙන යනවා. ඊළඟට අපිට රුචි කියන කොටසත් පොඩ්ඩක් සලකලා බලන්න පුළුවන්. මොකද දැන් මේකේ එන දෙවන කොටස තමයි රුචි කියන කොටස. ඒ කියන්නේ අපේ කැමැත්ත අනුව යමක් පිළිගන්නවා. ඉතින් බොහෝ විට අපි දේවල් අත්දකින්නකොට, අපි දේවල් හිතලා බලනකොට අපිට යමක් සැපනම්, ඉතින් ඒක හොඳයි කියලා අපි සාමාන්‍යයෙන් පිළිගන්නවා. රූපයක් දැක්කම ඒක සැපයි නම්, ඒක ඒ හරහා අපේ හිතේ සතුටක් ඇති වෙනවා නම් ඒක හොඳයි. සද්දයක් ඇහුණාම, යමක් කිව්වහම ඒක අපේ හිතේ සතුටක් ඇති කරගන්නවා, ඇති කරනවා නම් අන්න ඒක හොඳයි. ගඳක්, සුවඳක්, රසක්, ස්පර්ශයක්, සිතුවිල්ලක්, මේ කොයි දෙයක් අපි තුල සැපයක් ඇති කරනවා නම් අන්න ඒක හොඳයි කියලා ඉතින් අපි සලකනවා. ඒ නිසා මේ හොඳ දේවල් අපේ දැනුමේ හැටියට අපිට සතුට ඇති කරපු ඒ සියල්ල ඉතින් අපි හොඳයි කියලා සලක ගනිමින් ඒවා සොයාගෙන යනවා. හැබැයි මේ ඇතුලේ තියෙන මේ අපි හොඳයි කියලා කරපු ඒ පිළිගැනීම තුල තියෙන විකෘත මට්ටම අපි තේරුම් ගන්නෑ. විකෘති මට්ටම අපිට වෙච්ච වැරදීම අපි තේරුම් ගන්නෑ. හුඟක් වෙලාවට අපි දේවල් දිහා බලන්නේ මේවා දිගට තියෙනවා කියන ආකල්පයෙන්. අපිට ඒවැය තියෙන ෂණභංගුර භාවය, මොහොතක් පහතක් පාසා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය අපේ මේ පියවි ඇහැට දැක ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඇහෙන් බැලුවාම දේවල් තියෙනවා වගේ තමයි පේන්නේ. ඒ නිසා අපි මේ තියෙන දේවල් අපි වැළඳ ගන්න, මේ දේවල් අත්පත් කර ගන්න අපි උත්සාහන්ත වෙනවා. අපේ රුචියට අපි ඒ නිසා ලොකු තැනක් දෙනවා. ඒ වගේමයි පක්ෂය ගන්න අපි උත්සාහන්ත වෙනවා. අපි පක්ෂ හදාගෙන පක්ෂය ගන්න, පක්ෂයක මුල් තැන ගන්න අපි උත්සාහන්ත වෙනවා. ඉතින් මේ දේවල් ඇත්ත වශයෙන්ම නিত্যද කියන එක අපි එහෙනම් විමසලා බලන්න වටිනවා. අපි මේ දිගට තියෙනවා කියලා හිතාගත්ත, ස්ථිරයි කියලා හිතාගත්ත, සාරවත් කියලා හිතාගත්ත මේ දේවල් ඇත්ත වශයෙන්ම ස්ථිරද, ඇත්ත වශයෙන්ම නিত্যද කියලා එහෙනම් බලන්න වටිනවා. ඒ වගේමයි අපි මේ සැපයි කියලා ගත්ත දේවල් ඇත්ත වශයෙන්ම සැපද? දිගු කාලීන වශයෙන් අපිට සැපක් ලබා දෙන්න ඒ අපි කැමැති දේවල් වලට හැකියාව තියෙනවද කියලා එහෙනම් විමසලා බලන්න වටිනවා. අපි මේ සැපින්ද තමයි, සැපයි කියලා හිතිච්ච හින්දා, සැපයි කියලා දැනෙච්ච හින්දා තමයි අපි මේවා වැළඳගත්තේ. හැබැයි දීර්ඝ කාලීනව මේ දේවල් වලට අපිට සැප ලබා දෙන්න පුළුවන්ද කියලා එහෙනම් විමසලා බලන්න වටිනවා. ඒ වගේමයි මේ දේවල් තුල ලොකු සාරයක් තියෙනවා. මගේ විශේෂහි පවත්, මගේ වශයෙන්හි පවත්වන්න පුළුවන්, මට පාලනය කරන්න පුළුවන්, මට අයිති කරගෙන මට ඕන විදිහට කටයුතු කරන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි ඇත්ත වශයෙන්ම මට ඒවා පාලනය කරන්න පුළුවන්ද, මගේ වශයෙන්හි පවත්වන්න පුළුවන්ද, ඒවා ඇත්ත වශයෙන්ම ඇතුලේ සාරයක් තියෙනවද කියලා එහෙනම් හිතලා බලන්න වටිනවා. ඒ වගේමයි අපි හොඳයි, සුබයි, ලස්සනයි කියලා මේ ගන්න දේවල් ඇත්ත වශයෙන්ම ඇතුලේ සුබ ස්වභාවයක් තියෙනවද, ඇත්ත වශයෙන්ම අලංකාර ස්වභාවයක් තියෙනවද, එහෙමත් නැත්නම් ඒවා ඇතුලේ තියෙන අසුභයක්, ඇතුලේ තියෙන පිළිකුලක්ද? අන්න ඒ කාරණාවත් අපිට එනම් හිතලා බලන්න වටිනවා. ඒ නිසා අපි අනිත්‍ය වූ දේවල් නিত্য විදිහට බලන බවක්, දුක් වූ දේවල් සැප වශයෙන් සලකන බවක්, අනාත්ම වූ දේවල් ආත්ම වශයෙන් සලකන බවක්, අසුභ වූ දේවල් සුභ වශයෙන් සලකන බවක් අපි ගාව තියෙනවා. ඒක තමයි කියන්නේ සංඥා විපල්ලාස කියලා. අන්න ඒ වගේ අපිට මේ සංඥා පටලව ගත්ත ගතියක්, සංඥා වලට අහු වෙන ගතියක්, මේ එළියේ පේන්න තියෙන මේ මතු පිට පෙනුමට අහු වෙන ගතියක් අපි ගාව තියෙනවා. ඉතින් ඒ අපි ගාව තියෙන මේ සංඥා විපල්ලාස తත්වේ නිසා දේවල් වල මතු පිටින් දැකලා, මතු පිටින් බලලා ඒවා හොඳයි, ලස්සනයි, නිත්‍යයි, සුභයි, සුඛයි කියලා ඒ සලකන ගතිය නිසා අපි ඒව වැළඳ ගන්නවා, ඒවා අත්පත් කර ගන්නවා, ඒවා සුභයි කියලා සලකනවා, ඒවායින් සැප ලැබෙයි කියලා අපි හිතා ගන්නවා. ඒවට තමයි අපි කැමති. ඔන්න අපේ රුචිය එතන තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේකම අපි හිතන්න අපි ඒකටම හිතිනුත් කැමැත්තක් ඇති කර ගන්න. ඔන්න ඒක චිත්ත මට්ටමක් දක්වා දියුණුවලා යනවා. සංඥා මට්ටම අභිබවා ගිහිල්ලා චිත්ත මට්ටමක් දක්වා, හිතින් හිතාගත්ත මට්ටමක් දක්වා ඕක වර්ධනය වෙනවා. ඊටත් එහා අපි ඕක නැවත නැවත හිතන්න ඕක බොහෝම ගැඹුරට අපේ හිතේ කිඳා බැහැලා ඒක දෘෂ්ටියක් බවට පත් වෙන්නත් පුළුවන්. එතකොට ගලවන්න හරිම අමාරුයි. අපි බොහොම ප්‍රබලව ඒ තුළට බැස ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න ඒ වගේ අපි මේ මතුපිටින් බලලා කරන දේවල් තුළ, මතුපිටින් බලලා සැපයි කියලා ගන්න දේවල් තුළ අපි මේ සංඥාවල පැටලැවිලා අපි එකතකින් විකෘතව දැකීමක් සිද්ධ වෙනවා. ඒක අපිට ඒ තරම්ම මුලදි තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් බුදුරජාන් වහන්සේ ඒකටත් හොඳ උත්තරයක් දීලා තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. අපිට පුළුවන් මේ පේන මට්ටම, අපේ කැමැති මට්ටම අභිබවා ගිහිල්ලා අපිට මේවැ මුල දකින්න පුළුවන් නම්, අපිට මේවැ හේතු දකින්න පුළුවන් නම්, මේවැ පටන් ගැනීම දකින්න පුළුවන් නම්, අන්න එතකොට අපිට ගැඹුරකට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ සාමාන්‍ය ෘචි අර්ජුකම් අභිබවා ගිහිල්ලා තමන්ගේ ධර්මය විමසීමට බඳුන් කරන්න ආරාධනා කරනවා. ඒ නිසා ධර්මය අපිට ආරාධනා කරනවා, ඇවිල්ලා මාව බලන්න, මාව විග්‍රහ කරලා බලන්න, මාව ක්‍රියාවේ යොදවලා බලන්න, මාව තම තමා වශයෙන් අත්දැකලා බලන්න කියලා ධර්මයෙන්ම අපිට ආරාධනාවක් කරනවා. ඉතින් ඒ නිසා මේ රුචිය සාමාන්‍යයෙන් අපි සලකන ඒ මගේ කැමැත්ත නිසා මං පිළිගන්නා ගතිය අපි දිගට අරන් ගියොත්, ඒ අපි කොයිතරම් කැමැත්තෙන් අපේ ආසාවෙන් අපි මේ දේවල් වැළඳගත්තත්, ඒ වැළඳ ගන්න දේවල් තුල සත්‍ය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඒ නිසා අපි නිකන් අපේ කැමැත්ත අනුව යන ගමනක් නෙමෙයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. ඊට වඩා මොකද්ද බුදුරජාන් වහන්සේ කියලා පෙන්ලා දීලා තියෙන පැත්ත? මොකද්ද ධර්මයේ පෙන්ලා දීලා තියෙන පැත්ත? මේක මගේ රුචිය වෙන්න පුළුවන්, මගේ අකමැත්තක් වෙන්නත් පුළුවන්, මම ඒකට අකමැති වෙන්නත් පුළුවන්. නමුත් සත්‍යය තියෙන්නේ මම අකමැති වෙන කොටසේ වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි තුල එක්තරා අන්දමකින් සෑහෙන විවෘත භාවයක් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේකට කැමති, මම මේ අදහන ආගමට, මම මේ පිළිගත් දෙයට මම කැමති, ඒ නිසා මට මේක අතහරින්න බෑ කියලා එහෙම දැඩි මතවලට එන්නේ නැතුව අපිට ඕන වෙලාවක මේක අතහරින්න පුළුවන් කමක්, ඊට වඩා ගැඹුරකට යන්න පුළුවන් කමක් අපි තුල ඇතිකර ගත යුතුයි. ඇතැම් වෙලාවට අපේ බුදුදහම තුල වුණත් ඇතැම් පිරිස් යම් යම් සාමාන්‍ය මතුපිට මට්ටම් වලම කාලාන්තරයක් තිස්සේ රැඳිලා ඉන්නවා. ඇතැම් බුද පූජා ක්‍රම වලට, එහෙම නැත්නම් වෙනත් ආගම් වලින් අපේ දහමට රිංගගත් යම් යම් ඇදහිලි ක්‍රම වලට, ඉතින් අපේ පිරිසත් බොහොම කැමැත්තෙන් ආසාවෙන් සෑහෙන මුදලක් වේදම් කරගෙන හඹාගෙන යන ස්වභාවයක් තියෙනවා. නමුත් ඒක කොයිතරම් කැමති වුණත්, ඒවෙන් ලොකු පෙනුමක් තිබුණත්, සද්දයක් තිබුණත්, ගෝසාවක් තිබුණත්, එබඳු දේවල් හරසුන්නම්, එබඳු දේවල් වල සත්‍ය නැත්තම්, ඊට වඩා වෙනත් ගැඹුරක් නම් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ. ඒ නියම බුදුදහමේ තියෙන ඊට වඩා බොහොම ගැඹීර ධර්මයක් නම්, එහෙනම් අන්න එබඳු ගැඹීර ධර්මයක් අනුගමනය කිරීම පිණිස අපි ඒ හරසුන් සාමාන්‍ය ලාමක සත්‍යයන් අත්හරින්න, එහෙමනම් අපි තුල ප්‍රඥාවක් අවදි කරගත යුතු වෙනවා. ඒ නිසා අපි මුලදී සමහර වෙලාවට අපේ પરම්පරාවෙන් ආවා කියලා, එහෙම නැත්නම් අපිත් කැමැත්ත ඒකයි කියලා, ඒ ලස්සන දේවල් වලට, බොහොම ගෝසාකාරී දේවල් වලට අපේ හිතත් ඇදිලා බැඳිලා යන්න ඉඩ තියෙනවා. නමුත් පස්සේ අපේ නුවණ දියුණු වෙනකොට මේවැයි සත්‍ය නැහැ, මේට වඩා ගැඹුරක් මේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද කියලා අපි මේ මෙතෙක් වැළඳගෙන හිටිය, මෙතෙක් අනුගමනය කරපු, මෙතෙක් බොහොම ආශාවෙන් අනුගමනය කරපු ඒ හරසුන් දේවල්, ලාමක දේවල් අත්හැරලා දාලා ඊට වඩා ගැඹීර ධර්මයක්, ඊට වඩා උත්කෘෂ්ඨ ධර්මයක් අනුගමනය කිරීම පිණිස, එහෙමනම් අපිට යම් සූදානමක්, ඒ සඳහා විවෘත මනසක් අපේ හිතේ පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන තුන්වෙනි එක, ඒ තමයි අනුස්සව. පරම්පරාවෙන් පරම්පරාවට දීර්ඝ කාලයක් තිස්සේ එකම දේ කිය කියා ඇවිල්ලා තියෙනවා. ඒතර එබඳු කාලාන්තරයක් තිස්සේ දෙයක් මාක්කරි ශුද්ධ ලියවිල්ලක් පොතක් පතක් ලියාගෙන කියාගෙන පරම්පරාවෙන් පරම්පරාවට ඒකම නැවත නැවත කිය කියාවහම ඉතින් ඊළඟ පරම්පරාවත් ඒක ඇත්ත කියලා පිළිගන්නවා. මොකද අපේ තාත්තලා අම්මලා ඒක පිළිගත්තා. අපේ මුත්තලා මී මුත්තලා ඒක පිළිගත්තා කියලා, ඉතින් ඒ විදිහට අර පරම්පරාවෙන් පරම්පරාවට ආව නිසා ඒවා සත්‍යයි කියලා පිළිගන්න ස්වභාවයක් ඇතැම් ආගම්වල ඉතින් තියෙනවා. ඒ නිසා ඒ එබඳු දෙයක් තුල ඇතැම් මිට සත්‍ය තියෙන්නත් පුළුවන්, ඇතැම් මිට ඒක බොහොම තේරුමක් නැති හිස් ප්‍රලාපයක් වෙන්නත් පුළුවන්. ඇත්ත වශයෙන්ම ඒ පරම්පරාවේ මුල් මුතුන් මිත්තෝ කිසිසේත්ම සාක්ෂාත් නොකළ දෙයක්, තම තමා වශයෙන් දැකගත්තේ නැති දෙයක්, අවබෝධ කරගත්තේ නැති දෙයක්, හුදු හිතින් හිතලා ලේඛනගත කරපු යම් සිතුවිල්ලක්, හිතලුවක් පමණක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා කොහොමද එතකොට අපේ ධර්මය මේකෙන් වෙනස් වෙන්නේ? ඒකත් එහෙමනම් හිතලා බලන්න වටිනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ හැමතිස්සෙම මේ ධර්මය ප්‍රශ්න කිරීම සඳහා විවෘත කරලා තියෙනවා. අන්ධ භක්තියෙන් අන්ධානුකරණයෙන් අනුගමනය කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම ප්‍රශ්න කිරීම, පටිපුච්ඡා කියන මෙන්න මේ ප්‍රශ්න කිරීම අපිට ඉඩ සලස්සලා තියෙනවා. ප්‍රශ්න කරන් ඉඩ සලස්සලා තියෙනවා. මේවා ප්‍රශ්න කරා කියලා කාගෙන්වත් දඬුවම් ලැබීමක් හෝ ප්‍රශ්න කරපු පමණින් අපාගත වීමක් හෝ කිසිසේත්ම වෙන බවක් සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට සැකකල යුතු තැන සැකකලා, ඒවා නැවත නැවත විමසලා, තවත් අනිත්‍යයත් එක්ක සාකච්ඡා කළා, අපේ සැක දුරු කරගන්න මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා සාකච්ඡා අනුග්‍රහිතය ගැන අපි මුල්ම දවසේදී කතා කළා. අපිට යම්කිසි ධර්මයක් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම්, සැකයක් තියෙනවා නම්, එමත් නැත්නම් අපේම වඩන මාර්ගය සම්බන්ධයෙන්, ප්‍රතිපදාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම්, ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒවා නැවත අපිට අනිත් අයත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්, කල්යාණ මිත්‍රයන් එක්ක ආශ්‍රය කරන් මේ සාකච්ඡා කරන්න පුළුවන්, තවත් පොත්පත් එක්ක තව විමසලා බලන්න පුළුවන්. අන්න ඒ බඳු ප්‍රශ්න කිරීමකට දහමේ ඉඩ තියලා තියෙනවා. ඒ වගේමයි යෝනිසෝ මනසිකාරය තුළින් හොඳට මේවා ඇතුළට විනිවිද යන්න ගිහිල්ලා ඇතුළත පරීක්ෂා කරලා බලන්න, ඒවැ මුල හොයලා බලන්න, පටන් ගැන්ම හොයලා බලන්න හොඳට ඉඩ තියලා තියෙනවා. ඒ වගේම ධම්ම විචය වගේ දේවල් හොඳට මේ දේවල් විමසලා බලන ගතිය, තන් ධම්මම් පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවිමංසං ආපජ්ජති, මේ ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ මේ ධම්ම විචය සම්බොජ්ජංගය ගැන එහෙම විස්තර කරනවා. එතකොට මේ අස්පනා පිට තියෙන දේවල් හොඳින් විමසලා බලන ආකාරයක්, ඒ ගැන විමසුම් නුවණක් යොදන ආකාරයක්, හොඳට සොයලා බලන ආකාරයක් විශේෂයෙන් සඳහන් කරනවා. ඒකම බොජ්ජංග ධර්මයක් වශයෙන් පවා හඳුන්ලා දීලා තියෙනවා. ඒ නිසා මේ කාලාන්තරයක් තිස්සේ ආවා කියලා, පරම්පරාවෙන් පරම්පරාවට ආවා කියලා ඒවා අන්ධානුකරණයෙන් ගැනීමක් බුදුරජාන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. මේ තමන්ගේ ධර්මයේ පවා හොඳට විමසලා බලලා තම තමා වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න කරගත යුතු බව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේම සඳහන් කරනවා මේ තමන් වහන්සේ, මේ තථාගතයන් වහන්සේ ඇවිල්ලා මාර්ගෝපදේශකෙක් පමණයි, තම තමා විසින් මේ කෙලෙස් තවන වීරයක් කළ යුතුයි, ඒ මාර්ගය තම තමා විසින් වැඩි යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. ඊළඟට එනවා ආකාර පරිවිතර්ක. ආකාර පරිවිතර්කය කියන්නේ තවත් ක්‍රමයක්. ඒ කියන්නේ විවිධ කරුණු මත පදනම් කරගෙන එහෙට මෙහෙට තර්කානුකූලව සිතලා. ඒතර මෙතෙන්දිත් මේ අදහස් කරන්නේ මුලදී මේ ගැඹුරකට තමන් ප්‍රත්‍යක්ෂයක් කළා කරන පරිවිතර්කයක් නෙමෙයි. මේ කතා කරන්නේ බාහිරින් පේන දේ අනුව කරන තර්කණයක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු යම් කෙනෙක් අපි හිතමු ඔන්න පාර පයින් යනවා. එයා පාර පයින් යනකොට එයාට එයාගේ හිතේ අදහසක් තියෙනවා. දැන් මේ රතු පාට දාලා තියෙනකොට, තමන්ගේ පැත්තට රතු පාට තියෙනකොට, එහෙමත් නැත්නම් අපි මෙහෙම කියමු කොළ පාට දාලා තියෙනවා නම් ඒ කියන්නේ වාහන වලට යන්න තාම ඉඩ දීලා තියෙන්නේ. එහෙනම් පාර පයින් විදිහක් නැහැ. ඒ වගේමයි තැඹිලි පාට දාලා තියෙනවා නම් දැන් තමුන්ට සූදානම් වෙන්න පුළුවන් නොබෝ වෙලාවකින් මේක රතු පාට වෙන්න පුළුවන්. ඔන්න දැන් රතු පාට වුණාට පස්සේ මට යන්න පුළුවන්, මට පාර පයින්න පුළුවන්. මොකද වාහන ඔක්කොම නතර වෙනවා. නතර කරන්න ඕනේ. ඒ නිසා යා මේ ලයිට් එක දිහා බලාගෙන ඉඳලා, මේ විදුලි පියවරුව සංඥා පූර්ව දිහා බලාගෙන ඉඳලා ඒකේ රතු පාට වැටුණ ගමන් එයා පාර පයින්නවා. හැබැයි අභාග්‍යයකට සමහර වෙලාවට ඔය බීමතින් එන රියදුරෙක් එහෙම ඔය සමහර වෙලාවට ඔය සංඥා ගණන් ගන්නෑ. එයා දිගටම යනවා. ඉතින් බැරි වෙලාවත් මේ ආලෝක පුවරුව නැත්තම් මේ විදුලි මේ මාර්ග සංඥා විතරක් දැකපු අර මගියා අර වටපිට පොඩ්ඩක් බලලා බැලුවේ නැති හින්දා ප්‍රත්‍යක්ෂක් වශයෙන් එයාම පොඩ්ඩක් වම් පැත්ත බලලා දකුණු පැත්ත බලලා සැකහැරලා මෙතන වෙන වාහන එන්නේ නැහැ නේද, බැරි වෙලාවත් වැරදීමකින් හරි වාහනයක් එන්නේ නැහැ නේද කියලා එයා ප්‍රත්‍යක්ෂක් වශයෙන් අවබෝධ කළේ නැති නිසා අන්න එයා පාර පයින්නලා අනතුරට ලක් වෙන්නත් පුළුවන්. ඉතින් අන්නේ වගේ මෙතන මේ කතා කරන ආකාර පරිවිතර්කය හරියට නිකන් අර ලයිට් එක දිහා බලලා පාර පයින්නෝ වගේ වැඩක්. ඒ කියන්නේ මේගොල්ලෝ මේ බාහිර පේන රූපයට, බාහිර පේන සැකිල්ලට, බාහිර පෙනුමට අනුව තර්කණයක් ඉදිරිපත් කරනවා. ඒ ඒ දේවල් බාහිරින් බැලුවා, හැඩතල බැලුවා, විමසලා බැලුවා. එතකොට ඒ බාහිර පෙනුම අනුව, බාහිර පදනම අනුව, බාහිර හැඩය අනුව තර්ක කළා බැලුවා. ඒ අනුව පිළිගත්තා මේක සත්‍ය වෙන්න පුළුවන්. හැබැයි ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා එබඳු තර්කණයක් මත කරන පිළිගැනීම තුල, නැත්නම් ඒ එබඳු තර්කණයක් මත යම් කෙනෙක් යමක් පිළිගත්තත් එතන සත්‍ය තියෙන්නත් පුළුවන්, සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. ඒ නිසා එතෙන්දිත් බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතක් කරලා තියෙන්නේ භාගතුන් වහන්සේගේ ධර්මයේ පැත්තෙන්. විශේෂයෙන් මතක් කරන ඔය වීමංසන සූත්‍රයේ එහෙම මජ්ක්‍ධිම නිකායේ දැන් කවුරු හරි කිව්වොත් ඇයි බුදුරජාණන් වහන්සේව පිළිගන්නේ ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන්? උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කොහොමද අපි පිළිගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ගැන කවුරු හරි අපෙන් ඇහුවොත්, එතෙන්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ මුන්නහසගේ ධර්මය තම තමා වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ධර්මය තමන්ට දැන් සාක්ෂාත් වෙලා තියෙන නිසා එබඳු ධර්මයක් දේශනා කළ වදාළ ඒ ශාස්ත්‍රුන් වහන්සේ අනිවාර්යෙන් සම්මා සම්බුද්ධයි කියලා අන්න තමන්ට සැකහැර දැනගෙන අන්න එබඳු උත්තරයක් දෙන්න කියලා තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා බොහොම ගැඹුරක් තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. හුදු අන්ධ භක්තියක් හුදෙක් පරම්පරාවෙන් ආව පමණින් පිළිගැනීමක්, එහෙමත් නැත්නම් තමන්ගේ කැමැත්තට අනුව පිළිගැනීමක්, එහෙමත් නැත්නම් අර බාහිරින් දැකලා බාහිරින් පෙනිච්ච දේවල් ඒ සටහන් අනුව තර්කානුකූලව පිළිගැනීමක් නෙමෙයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. ඊට වඩා බොහොම ගැඹුරක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙනවා. ඊට පස්සේ පස්වෙනි ක්‍රමය ditthi nidhana kanti කියන මෙන්න මේ ක්‍රමයත් අපිට ටිකක් විමසලා බලන්න වටිනවා. මෙතෙන්දි හොඳින් හිතා බලා, මේ තම තමා වශයෙන් හොඳින් හිතා බලා කරන පිළිගැනීම. දැන් මේක ගැන ටිකක් අපිට සලකන්න පුළුවන්. දැන් මේ தত্ত্বය ඇත්තටම දහමේත් යොදාගෙන තියෙනවා. දැන් අපි අපේ ශක්ති පමණින් හිතා බලද්දී යම් පමණකින් වැටුණාම සමහර විට ඒ වැටහිච්ච ප්‍රමාණය තුල සත්‍ය තියෙන්නත් පුළුවන්, සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. අපි යමක් දිහා බලලා ඒ ගැන හොඳට හිතලා බලලා අපේ ශක්ති පමණින් තමයි අපි හිතන්නේ. අපේ දැනුම් ප්‍රමාණය අනුව, අපේ අත්දැකීම් ප්‍රමාණය අනුව තමයි අපි හිතන්නේ. ඒ නිසා අපි මේ හිතන හිසිතීම ඇතැම් වෙලාවට ප්‍රපංචයක් වෙන්නත් පුළුවන්. හුදු ප්‍රපංචයක් වෙන්නත් පුළුවන්. හිත විභාගාතේ එහෙට මෙහෙට පෙරල පෙරල යනවා. පැය ගණන් තිස්සේ, දවස් ගණන් තිස්සේ කල්පනා කරනවා. ඒ ප්‍රපංචය පෙරළුණු පැත්ත අනුව, ඒ කතන්දරේ අපිව අරගෙන ගිය පැත්ත අනුව අපි යන්න හරි කියලා පිළිගන්නවා. ඉතින් ඒ එබඳු ප්‍රපංචයක් ඇතැම් විට හරියන්නත් පුළුවන්, ඇතැම් විට සම්පූර්ණ ප්‍රලාපයක් වෙන්නත් පුළුවන්, සම්පූර්ණ බොරුවක් මුසාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ තමන් හිතලා මේක හරි කියලා පිළිගැනීම බුදුරජාන් වහන්සේ ඍජුව අනුමත කරන්නේ නැහැ. ඒ නිසා තවත් වචන වලින් කියනවා නම් අපිට හිතලා නිවන් දකින්න බෑ. සිතීමෙන් එහාට මෙහාට තර්ක කළා, විතර්ක කළා, කල්පනා කළා, දින ගණන් කල්පනා කළා, ඒ කල්පනා කිරීම හරහා, සිතීම හරහා ප්‍රත්‍යක්ෂ නිවන ප්‍රත්‍යක්ෂ කිරීමක් බුදුරජාන් වහන්සේ කියන්නේ නැහැ. හැබැයි මේකේ යම් පමණකට සිතා බැලීම අනුමත කළත් තියෙනවා. ඒකත් අර මම කලින් මතක් කරපු චක්කු සූත්‍රය, අර ඔක්කන්තික සංයුත්තේන චක්කු සූත්‍රය යම් ආදර්ශයක් සපයනවා. එතෙන්දී අර බුදුරජාන් වහන්සේ කියන මේ ඇහැ කියන එක අනිත්‍යයි, ඒක වෙනස් ස්වභාවයකටපත් වෙනවා, කන අනිත්‍යයි, ඒක අන්‍ය ස්වභාවයකටපත් වෙනවා, නිරන්තර වෙනස් වීමට ලක් වෙනවා, නාසය, දිව, කය, මනස මේ සියල්ල අනිත්‍යයි, මේවා අන්‍ය වූ ස්වභාවයකට, වෙනස් වූ ස්වභාවයකටපත් වෙනවා කියලා උන බුදුරජාන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. ඉතින් මේ ප්‍රකාශය රූප, සද්ද, ගන්ධ, රස ඒවා සම්බන්ධයෙන්, මේ ස්කන්ධ සම්බන්ධයෙන්, ආයතන සම්බන්ධයෙන් මේ විවිධාකාර ඒ බුදුරජාන් වහන්සේ ඉගැන්වීම් අනුව බුදුරජාන් වහන්සේ ප්‍රකාශය කරනවා. කරන ප්‍රධාන දේ තමයි මේ සියල්ල අනිත්‍ය බව, ඒවා අන්‍ය ආකාරයකට වෙනස් ස්වභාවයකට පත් වෙන බව, ඒ වේෂණ භංගුර භාවය බුදුරජාන් වහන්සේ ධර්මයක් වශයෙන් උගන්වනවා. ඉතින් ඇතම් කෙනෙක් ඒක ශ්‍රද්ධාවෙන් අදහනවා. ඒක තමයි අර මම මුලින් විස්තර කරේ. එයා ශ්‍රද්ධානුසාරී මට්ටමක් දක්වා එයාට යන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් ඉන්නවා මේක ශ්‍රද්ධාවෙන් අදහනවා වෙනුවට එයා ටිකක් ඒක විමසලා බලනවා. අන්න එතෙන්දි මෙන්න මේ වචනේ එනවා. යස්සකෝ භික්කවේ ඉමේ ධම්මා එවං පඤ්ඤාය මත්තසෝ නිජ්ජානං කමන්ති. අර දිට්ටි නිජ්ජාන කන්ති කියන එකේ එන අන්නේ වචනය, ඒ කියන්නේ නිජ්ජාන කමන්ති කියන වචනය මෙතෙන්දී හම්බ වෙනවා. ඒ කියන්නේ ඇතම් කෙනෙක් හොඳට මේ යම් ප්‍රමාණයකට විදසුන් නුවණකින් මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. අන්න එයාට කියනවා ධම්මානුසාරී කියලා. අයං උච්චති ධම්මානුසාරී කියලා බුදුරජාණන් වහන්සේ අන්න ඒ පුජ්‍යලයාට විශේෂ නමක් දීලා තියෙනවා. එයා මොකද්ද කළේ? අර බුදුරජාණන් වහන්සේ අර දේවල් අනිත්‍ය බව ප්‍රකාශ කළා. එයා ඒ දේවල් යම් පමණකට විදසුන් නුවණකින් දැන ගැනීම සඳහා උත්සාහන්ත වුණා. ඒ සියල්ල හොඳට සාක්ෂාත් වෙච්ච බවක් තාම නැහැ. තාම තම තමා වශයෙන් දැනගත්තේ දැකගත්තේ නැහැ. හැබැයි යම් පමණක විදසුන් නුවණකට එයාට ඒක තේරුණා. අන්න එයාට කියනවා ධම්මානුසාරී පුජ්‍යලෙක් කියලා. ඉතින් එයා හැබැයි එතනින් අතර වෙන්නේ නැහැ. හැබැයි මේ ධම්මානුසාරී මට්ටමේ පවා බුදුරජාන් වහන්සේ කියනවා එයා ආර්ය මාර්ගයේ පැත්තට දැන් ඔන්න හැරුණා. ඒ වගේමයි සත්පුරුෂ භූමියට ඔන්න දැන් බැසගත්තා. ඒ වගේමයි පෘථග්ජන භූමිය දැන් ඉක්මවා යන්න දැන් උත්සාහන්ත වෙනවා. ඒ වගේම අර නිරය තිරිසන් ලෝකේ මේ සතර අපායෙන් එයා දැන් නිදහස් වෙන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේමයි එයා අනිවාර්යයෙන්ම මේ සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරගන්න දැන් එයා භව්‍ය පුජ්‍යලේ බවට පත් වෙනවා. එයා මොකද කරන්නේ? මේ තමන්ගේ ඒ සීමිත විපස්සනා නුවණට තේරුම් ගිය ඒ අවබෝධය දැන් බොහොම ප්‍රත්‍යක්ෂ, බොහොම පිරිසුදු, පරිපූර්ණ නුවණක් දක්වා වර්ධනය කරන්නන් න්‍යා වෑයම් කරනවා. එයා තව තව මේ විදසුන් නුවණ වඩනවා. මේ විදසුන් නුවණ තව තව පරිපූර්ණ කර ගැනීම සඳහා එයා උත්සාහන්ත වෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් යෝභික්කවේ ඉමේ ධම්මේ ඒවං ජානාති ඒවං පස්සති අයං උච්චති සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියන අන්න ඒ සෝතාපට්ටි මට්ටමට මේ තැනත්තාපත් වෙනවා. හැබැයි එයා පටන් ගත්තේ අර වගේ මේ බුදුරජාන් වහන්සේ කරපු ප්‍රකාශය, ඒ ධර්මය නුවණින් විමසලා බලලා. තාම ප්‍රත්‍යක්ෂයක්, පූර්ණ ප්‍රත්‍යක්ෂයක් කරගෙන නෙමෙයි, හැබැයි නුවණින් විමසලා බැලුවා. නුවණින් විමසලා බලලා තමයි අයා ඒක හරි කියලා පිළිගත්තේ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ දිට්ඨි නිජ්ජාන කමන්ති කියන එක බැහැර කළා නැහැ. ඒක යම් පමණක් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. හැබැයි එතන නතර වෙන්න කියලා නැහැ. එතනින් සෑහීමකටපත් වෙන්න කියලා නැහැ. ඒ හිතින් හිතාගත්ත තමන්ට වැටහිච්ච ඒ මට්ටම තව තව පිරිසුදු වෙනතුරු, තව තව පරිපූර්ණ වෙනතුරු, තමාට හොඳට ඒත්තු ගැන්වෙන තුරු, ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙන තුරු මේ ප්‍රතිපදාව දිගට වැඩි යුතු බව බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. ඒ නිසා අපිට මේ චංකී සූත්‍රයේ මේ කතා කරන කාරණා පහ අපිටත් සෑහෙන දුරකට අදාළ කරගන්න පුළුවන්. ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි ඒ මට්ටම් වල නතර වෙන්නේ නැතුව ඒ ප්‍රත්‍යක්ෂ ඥානයක් දක්වා, තම තමා වශයෙන් දකින්න නුවණක් දක්වා අපිට යෑමක්, ඒ සඳහා ගමන් කිරීමක්, ඒ සඳහා ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් ඊට පස්සේ මේ චංකි සූත්‍රයේදී දැන් බුදුරජාණන් වහන්සේ අර කාරණා පහ ගැන සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ එක එකක් ගත්තොත්, ශ්‍රද්ධාව ගත්තොත්, දැන් මේකෙන් එක එකක් ඒකාන්තයෙන් නිෂ්ඨාවට යන්නේ නැතුව අපි හිතමු දැන් ශ්‍රද්ධාවෙන් යමක් අදහනවා. හැබැයි ඒකේ සත්‍ය තියෙන්නත් පුළුවන්, සත්‍ය නොතිබෙන්නත් පුළුවන් කියලා යම් විවෘත මනසක් තබා ගැනීම අත්‍යවශ්‍ය බව මේ සූත්‍රය සඳහන් කරනවා. අන්න එයාට පුළුවන් සත්‍යානුරක්ෂණයක් කරන්න. එයාට පුළුවන් දැන් මේ තමන් පිළිගත්ත දේ එයා ආරක්ෂා කරනවා. මොකද දැනට එයාට තේරලා තියෙන, දැනට තියෙන ශ්‍රද්ධාව අනුව එයාට තේරලා තියෙන ඒක තමයි සත්‍ය කියලා. ඒ නිසා එයා ඒක ආරක්ෂා කරනවා. එයා ඒකට ගෞරව කරනවා. මොකද ඒක එයාට දැන් ඒක ඇදහිල්ලක් බවට පත් වෙනවා, ශ්‍රද්ධාවෙන් ඒක අදහනවා. ඒ නිසා එයා ඒක ආරක්ෂා කරනවා. හැබැයි යම් විවෘත භාවයක් සහිතව එයා ඒකාන්ත වශයෙන් නිගමනයකට එන්නේ නැහැ. මම මේ ඇදහුවට, මම මේ ශ්‍රද්ධාවෙන් අනුගමනය කළාට මේ තුල අනිවාර්යෙන් සත්‍ය තියෙනවය, අනිත් සියල්ල බොරුය කියලා නිෂ්ඨාවකටපත් වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ කාපටික බ්‍රාහ්මණයට අනිකුත් අනිත් සත්‍යානුරක්ෂණය ක්‍රමය, මේ සත්‍ය රැකගන්නා ක්‍රමය තමයි අර කියපු රුචිය. තමන්ගේ කැමැත්තට අනුව පිළිගැනීම. තමන්ට හරි රුචිකත්වයක් තියෙනවා, තමන්ට කැමැත්තක් තියෙනවා, ඒ ගැන හිතනකොට හරීම සතුටක් හිතට දැනෙනවා, හිත ප්‍රසන්න වෙනවා, හිතේ කෙලෙස් සංසිඳෙනවා. ඒ නිසා යම් රුචියක් අනුව, තමන්ගේ කැමැත්ත අනුව යමක් අදහනවා, යමක් පිළිගන්නවා. ඒ නිසා එම ධර්මය ආරක්ෂා කරනවා. එම පිළිගැනීම, එම ඉගැන්වීම එයා ආරක්ෂා කරනවා. ඒ නිසා එයාට සත්‍යානුරක්ෂණයක් වෙනවා. හැබැයි මේ කොයිතරම් එයා ඒක පිළිගත්තත්, එයා ඒක ආරක්ෂා කළත් පොඩි ඉඩක් තියාගන්නවා මේ තුල සත්‍ය තියෙන්නත් පුළුවන්, සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. ඒ නිසා විවෘත මනසක් තාමත් එයා පවත්ව ගන්නවා. ඊට පස්සේ අනුස්සවා, මේ කාලාන්තරයක් තිස්සේ නැවත නැවත අහලා අහලා පරම්පරාවෙන් පරම්පරාවට ආපු ලියවිලි, ආපු ඉගැන්වීම්, ඒවා මෙයත් ඉතින් ආරක්ෂා කරනවා. මොකද පරම්පරාවෙන් පරම්පරාවට ආවා, තමන්ගේ මුතුන් මිත්තෝ මේවා ආරක්ෂා කළා. ඒ නිසා තමනුත් තමන්ගේ වගකීමක් වශයෙන්, යුතුකමක් වශයෙන් එයා ඒවා ආරක්ෂා කරනවා. හැබැයි එයා තුල අර විවෘත මනස එයා පවත්ව ගන්න උත්සාහන්ත වෙනවා. එයා හැමතිස්සෙම තේරුම් අරගන්නවා මෙතන සත්‍ය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඒ වගේමයි අර බාහිර පෙනුම දැකලා, බාහිර තියෙන හැඩතල දැකලා, ඒ බාහිර පෙනුම අනුව තමන්ට තේරුණා නම් මේක හොඳයි, මේක සත්‍යයි, තමන්ගේ තර්කණයට වැටුණා නම් මේක නිවැරදියි කියලා, ඉතින් ඒ දේ එයා ආරක්ෂා කරනවා, ඒක එයා අනුගමනය කරනවා. හැබැයි තවමත් පොඩි ඉඩක් තියාගන්නවා, මේක වරදින්නත් පුළුවන්, මේ තුල සත්‍ය නොතිබෙන්නත් පුළුවන් කියලා අන්න විවෘත මනසක් ඒත් පවත්වනවා. ඊට පස්සේ දිට්ඨි නිජ්ජහනක්ඛන්ති කියන මට්ටම පවා බුදුරජාන් වහන්සේ කියනවා, එතෙන්දිත් තමන් හොඳට හිතින් හිතලා බලලා ඒ හිතිල්ම, ඒ සිතීම අනුව දීර්ඝ කාලයක් කල්පනා කිරීම අනුව යමක් නිවැරදියි කියලා වැටහුණා නම්, ඉතින් යා ඒ දේ ආරක්ෂා කරනවා, ඒබඳු සත්‍යානුරක්ෂණයකට යා යනවා. හැබැයි තාමත් හිතේ විවෘත බවක් තියාගන්නවා, මේ දේ මට දැනට තේරලා තියුණාට සත්‍යයි කියලා. සමහර විට මේ තුල සත්‍ය, සැබෑ සත්‍යෙ නොතිබෙන්නත් පුළුවන්, සැබෑ සත්‍ය තියෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ක්‍රම පහම බුදුරජාන් වහන්සේ අනුමත කරනවා සත්‍යානුරක්ෂණය පිණිස. කියන්නේ සත්‍ය ආරක්ෂා කිරීම පිණිස තමන්ගේ ඇදහිල්ල, තමන්ගේ ශ්‍රද්ධාව, තමන්ගේ කැමැත්ත, ෘචිය, ඒ වගේම පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි ඒ ධර්මය, එහෙමත් නැත්නම් මේ තමන්ගේ තර්කණයට වැටහීම, එහෙමත් නැත්නම් කාලයක් තිස්සේ තමන් හිතලා හිතලා ඒ තේරුම් ගැනීම, මේ දේවල් තුල මේ පිළිගත් දේවල් ආරක්ෂා කරන්න පුළුවන්, ඒ දේවල් ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. හැබැයි යම් ඉඩ ප්‍රමාණයක් තියාගන්න කියනවා, මේක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ඒ විවෘත මනස, ඒ විවෘත භාවය, ඒවා පිළිබඳව නැවත නැවත විමසීම, ඒක නිරතුරුව තියාගත යුතු බව බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා මේ කොටසට සත්‍යානුරක්ෂණයක් බුදුරජාණන් වහන්සේ පනවලා, මේ මට්ටමට නැත්නම් මේ ක්‍රම පහට බුදුරජාණන් වහන්සේ සත්‍යානුරක්ෂණයක් පනවලා, මෙපමණකින් සත්‍යානුරක්ෂණයක් වුණාට සත්‍යානුබෝධයක්, සත්‍ය අවබෝධයක් මෙපමණකින් වෙන්නේ නැහැ කියලා දැන් පොඩි ඉඟියක් මේ කාපටික බ්‍රාහ්මණයට දෙනවා. නැත්නම් මේ කාපටික බ්‍රාහ්මණ තරුණයාට දෙනවා, මේ ක්‍රම පහෙන් තමයි සත්‍යානුරක්ෂණයක් සිද්ධ වෙන්නේ. හැබැයි එයා ඒවා, ඒ තමන් පිළිගත් ධර්මය, එයා ඒවා ආරක්ෂා කළාට එයා තුළ විවෘත භාවයක් එයා පවත්වා ගත යුතුයි. ඒකම සත්‍යයි, අනිත් සියල්ල බොරු කියලා අන්තගාමී විය යුතු නැහැ. ඒ වෙනුවට බොහොම විවෘත භාවයක් එයා තුළ තියාගත යුතුයි. මෙතනිනුත් හැබැයි තාමත් සිද්ධ වුණේ සත්‍යානුරක්ෂණයක් පමණයි. හැබැයි මම තවත් කොටසක් තියෙනවා දේශනා කරන්න, ඒ තමයි සත්‍යානුබෝධය කියලා ඔන්න තව කොටසකට බුදුරජාන් වහන්සේ පාර විවෘත කරනවා. ඊට පස්සේ මේ කාපටික බ්‍රාහ්මණ තරුණයා අහනවා, දැන් මම සත්‍යානුරක්ෂණය ගැන දැනගත්තා, එහෙමනම් මට කියලා දෙන්න සත්‍යානුබෝධය ගැන. ඒ නිසා අපි සත්‍යානුබෝධය ගැන මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මය හෙට සවන් දෙන්න අපි උත්සාහන්ත වෙමු. ඒ කාරණා අපි හෙට ධර්ම දේශනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද අපි සාකච්ඡා කළේ විශේෂයෙන්ම මේ චංකී සූත්‍රයේ අන්තර්ගත වෙන ඒ දැනුම නැත්තම් අවබෝධය ඇති කරගන්නා වූ ක්‍රම පහ සම්බන්ධයෙන්. ඒ එබඳු ක්‍රම කොහොමද අපේ දහමටත් අනුගත වෙලා තියෙන්නේ නැත්නම් ඒවෙන් අපිත් කොහොමද ප්‍රයෝජන ගන්නෙ කියන කාරණාව සම්බන්ධයෙන්. ඒ නිසා අද මේ ධර්ම දේශනාව අපිටත් අපි මේ අනුගමනය කරන මාර්ගය දිගට අනුගමනය කරන්න, එහෙමත් නැත්නම් මේවා ගැන තව තව හොඳට විමසලා බලන්න යම් මඟ පෙන්වීමක් විවෘත වීමක් අද දින ධර්ම දේශනාවේ නුත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.